යන්නේ කුලපතින ස්ථාපනය. අද මේ දානයේ විශේෂම මේකත් මම බාජෝපන්දිනේ නිමිත නිකෝ කටයුතු කරන අවස්ථාව තමයි දක්නට ලැබෙන්නේ. නමුත් මේ උපන්දිනයේ කියන එක සතුටු විය යුතු කාරණාවක් නෙවෙයි, ඇත්ත වශයෙන්ම සංවේගය ඇති කරගත යුතු කාරණාවක් උපන්දිනය කියන්නේ. ජාතික දුක්ඛන සිර බුදුරජාණන් වහන්සේ විසින් දක්වලා තියෙන දුක්ඛ සත්‍ය පරම ප්‍රකාශ කරන එක ජාතික දුක කියන එකයි මේ අදහස. අපි මේ මනුස්ස ආත්ම භාවයේ ඉස්සල්ලා මේ පිළිසඳ ගත්ත නිසා තමයි අද මේ දක්වා විඳිනවද සියලුම දුකින්දී එබැවින් මතු අනාගතයේදී විඳින්නට තියෙන සියලුම දුක් අපට විඳින්නට සිදුවන්නේ මේ ඉපදීම නිසා. ඒකෝට ඉපදීම කියන්නේ උපන් දිනේ කියන්නේ අන්තිසක්මේ යම් කෙසේ ආත්ම භාවයක දුක්ඛ සත්‍ය නැත්නම් ඒ දුක්ඛ සමුදාය පටන් ගැනීම දුක්ඛ සමුදයේ ප්‍රභවය. ඒක නිසා යම් කෙනෙක් මේ උපන් දිනේ ආරගෙන සතුටටපත් වෙනවා නම් එතන තියෙන මොබත්තම හේතුව මේ දුක් සමුදායක් පටන් ගත්ත දිනේ ආරගෙන ඒක ආස්වාද කරනවා. ඒකට එතන තියෙන දුක ගැන දන්නේ මොඩකම. දුක්ඛය අඥානම කියන්නේ මොඩකම නිසා. ඒ විදිහට කටයුතු කරනම උපන් දිනයක් කනුව සංකේත කරන විට සංවේගය ඇති කරගත යුතුයි කියලා කියන්නේ මේ දක්වා මේ සංසාර දුක නැවත නැවත ඉපදීපදී මෙරි මෙරි යන නිසා සිදු වෙනවා. එම නිසා මේ සංසාර දුක නතර කිරීම සඳහා කටයුතු කිරීමකින් තොරව මේ සසර දුක නැති කර ගන්න බැහැ. ඉපදුනා නම් ජාති දුක එනවා, ජරා දුක එනවා, ඒකාකාර ව්‍යාධි දුක එනවා, මරණ දුක එනවා. විවිධාකාර කායික මානසික දුක වලට බඳුන් වන්නට සිදු වෙනවා. එනිසා මේක සතුටු වේ කාරණාවක් නෙවෙයි. මේ ඉදීම නැති කිරීමට මා විසින් කටයුතු කළ යුතුයි කියන අදහසෙ පිටලා ඒ අනුව කටයුතු කරන එකයි උපන් දිනයේ ගැන නියමන්දමින් කටයුතු කරන ඥානාන්විත පුද්ගලයෙකු විසින් කළ යුතු වන්නේ. එතකොට මේ මනුෂ්‍ය ජීවිතයේ කලින් මේ දුනේ මේ ආත්මයේ ප්‍රථම කිච්චයත් එහිදී මේ මරණ අවස්ථාවේදී කුසල කර්මයක් සිහිපත් වූ නිසා නැවත නැවත මේ මෙරි මෙරි ඉපදී යන හේතු රාශියක් තිබෙනවා. ඒ හේතුන් තිබෙන තාක්කල් නැවත නැවත උපදිනවා, නැවත නැවත මෙරි වෙනවා. පුනක් පුනං ජායති නීයති ච පුනක් පුනං සීවති කන්තරන්ති මක්කං ජලද්දා පුනං භවාය නැපුනක් පුනං ජායති භූරි පඤ්ඤෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථා පාඨ සාකාවක් තිබෙනවා. ඒ අදහස පුනක් පුනං ජායති නැවත නැවත උපදිනවා. පුනක් පුනම් නියති නැවත නැවත නිය යන පුනක් පුනම් සීවති කන් හදන්ති නැවත නැවත මලමිනි ඔසෝබන ඔසෝබන යන මග්ගංච ලද්ධා පුනක් භවාය නැවත නැවත නූපදින මාර්ගයේ ලැබිලා ඒ අනුව පිළිපැදීම තුළින් න පුනක් පුනම් ජායති නැවත නැවත උපදින්නේ කවුද? බොහෝරි පඤ්ඤෝ නුවණක් ඇති තැනක. ඒකේ ගාථාවේ සරල අදහසයි අපි ඉදිරිපත් කළේ. මිනිස්සේ නැවත නැවත ඉපදීමට හේතුවක් තිබෙනවා. ඒ හේතු ටික අයින් කරන සාක්කල් නැවත නැවත ඉපදීමට සිදු වෙනවා. විශේෂයෙන්ම ජී ආත්මයේ අපි මරණ අවස්ථාවේදී ආශ්‍රාවින් නැතුව කටයුතු කළ භවයේ බැඳී සිටීමේ ආශාවක් තිබෙනවා. ඒ භවයේ බැඳී සිටීමේ ආශාව ඇති වෙන අනුකෙසාවක් නිසා නෙවෙයි, මේ භවයේ බැඳී සිටින එක ඒකාන්ත වශයෙන් දුකක් කියලා දන්නේ නැති මෝඩකම සිටේ පැවති නිසා. දුක්ඛේ අඥානං කියන්නේ අවිද්‍යාව කියන කොට විස්තර කරන්නේ හැම වෙලෙම යම් කිසි දුක්ඛේ මේ මොකද මාද දුක්ඛේ අවිද්‍යාව මොකද අවිද්‍යාව කියන්නේ යම්කෝ ස්වන දුක්ඛේ දුක්ඛේ අඥානං දුක සංදේ අඥානං දුක නිරෝධේ අඥානං දුක නිරෝධගාමිනී පරිපදා අඥානං අයං විසද දුක්ඛේ අවිද්‍යාව කියලා දක්වන්නේ දුක දන්නේ නැති කෙන දුක සංදේ දුක්ඛ සංදේ දන්නේ නැති කෙන දුක්ඛ නිරෝධය දන්නේ නැතිකම දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව දන්නේ නැතිකම කියන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධය නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට ගේස්වරේ විවාහයේදී අපි මරණ විට මේ භවයේ රැඳී සිටීමේ සංහාව අපගේ සිතට පැවතුණා. මේ භවයේ රැඳී සිටීමේ ඒකාන්ත වශයෙන් දුකක් කියන එක දන්නේ නැති අවිද්‍යාව සිත තුළ තිබෙන නිසා. ඒ අමතරව මේ ජීවත්මේ මරණ අවස්ථාවේදී මම මේ සිටිනවා මගේ කියන ආත්මයක් තියෙනවා කියන දැරදි දෘෂ්ටියක පිහිටා සිටියා. ආත්මීමානය මම කියන හැඟීම තිබෙනවා. ඒක තිබුණේ සත්‍ය වශයෙන්ම මම කියන කෙනෙක් සත්‍ය වශයෙන් නැතිව එසේ ඇතයි කියලා සිතාගත් අවිද්‍යාව සිතතල ක්‍රියාත්මක වූ නිසා. ඒක අමතරව මේ භවයේ සංහාව භවයේ රැඳී සිටීමේ ආසාවට අමතරව තමන්ගේ රූපස්කන්ධය පිළිබඳ ආසාවල්, බාහිර ලෝකයන් පිළිබඳ ආසාවල්, විවිධාකාර සංහාවන් තමන්ගේ සිතතල ක්‍රියාත්මක වුණා. මේ තණ්හාව සිදුතර ක්‍රියාත්මක වන්නේ සංකේසාව නිසා නෙවෙයි, ඒ තණ්හාව නිසා නැවත නැවත මේ සංසාර දුක උපදවා දෙනවයි කියන ඒ දුක්ඛ සමුදය අඥාන දුක්ඛ සමුදය පිළිබඳ පවස්නා වූ දැනීම නැතිකම නිසා. ඒක නිසා ඒ අවිද්‍යාව සිදුතර ක්‍රියාත්මක වූ නිසා එදා තණ්හාවෙන් ලෝකයෙන් කියන දේවල් තමගේ ජීවිතය බාහිර ලෝකේ අල්ලාගෙන කටයුතු කළා. ඒ තාමතරව එදා ඒ මරණ මොහොතේ පර්ශනයේ සිටියේ ස්වરૂපය තමයි උපාදාන කරගෙන සිටියා, අල්ලාගෙන සිටියා. තමාගේ ඇඟ, තමාගේ ශරීරය, තමා සුකරණයේ ඒ පංචස්කන්ධ ලෝක ධර්මයන් නැත්නම් තමා සබ්බාරි බාහිර වස්තු නැත්නම් ජීවි දේව ඕනෑම දෙයක් උපාදාන කරගෙන අල්ලාගෙන කටයුතු කරා. ඒ උපාදාන කිරීමම ඒකාන්ත වශයෙන් දුකක් කියන එක එදා දැන සිටියේ නැහැ. ඒ නිසා දුක්ඛය අඥානං කියන අවිද්‍යාව විතර ක්‍රියාත්මක වුණා සුද තුර. ඒ අමතර මේ උපාදාන කරගත් නිසා අල්ලාගත් නිසා නැවත නැවත සංසාර දුකම ලබා දෙනවායි කියන අවබෝධයත් එදා තිබුණේ නැහැ. දුක්ඛ සමුදය අඥානං. ඒ අවිද්‍යාව එදා සුද තුර ක්‍රියාත්මක වුණා. ඒ නිසා උපාදාන කරගෙන සිටියා. මේ අමතරව එදා කර්ම රැස් කරන තිබුණා. ඒ කර්ම රැස් කරන සිදුන කර්ම තමයි සිතට බලා ඒමේ කර්ම භව ශක්තිය සිත තුළ ක්‍රියාත්මක වුණා. මේ කුසල අකුසල කර්ම තුළින් නැඹස නැවත ඉපදීම ගෙනදෙන නිසා ඒකම දුක් සමුදය සත්‍යයක් කියලා නොදත් අවිද්‍යාව එදා තිබුණ නිසා තමයි ඒ ආකාරයෙන් කර්ම රැස් කළේ. ඒ වගේම ඒ කර්ම භව ශක්තියෙන් තමාගේ සිත තුළ નિરાයාසයෙන් මේ සිත සිටින ගලායා මේ ශක්තිය තිබෙන තාක්කල් ක්‍රියාත්මක වෙනවා. යම් කෙනෙක් මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමේ බැසගෙන සිටිනවා නම් ඒ තාක්කල් ඔහුගේ සිත තුළින් සිටින් નિરાයාසයෙන් සිටින ගලායාම සිදුවන එක සාමාන්‍ය සිද්ධියක්. ඒ කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම පිහිටා සිටින තාක්කල් සිටින් નિરાයාසයෙන් සිටින ගලායාම ශක්තිය තිබෙන. ඒ ශක්තිය තිබෙන නිසා තමයි ඒ ආකාරයෙන් මරණ මොහොතේදී සිතේ ගලා යාමේ ශක්තිය ක්‍රියාත්මක වීම තුළින් ඒ කර්මයන් ඉදිරියට අවුත් අපගේ මනසට ඒවා විනිහි කරලා මිහිපත් කරලා දෙන්නේ. මේක දෙන්නේ සංකේසාවක නිසා නෙවෙයි, අවිද්‍යාවෙන් සිද්ධ වෙන ක්‍රියාත්මක වීම නිසා. ඒ තාමතරව මේ සංසාර දුක සම්පූර්ණයෙන් නැති කිරීමමයි දුක් නිරෝධය කියන එක දැන්නේ නැහැ. ඒ නැති කිරීමට නම් මේ සියලුම දේවල් සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය කළ යුතුයි කියන එක දැන්නේ නැහැ. ඒ දෙකට කියන්නේ දුක් නිරෝධය ඥාන දුක් නිරෝධගාමී ප්‍රතිපදා ඥානං කියලා. දුක් නිරෝධය දැන්නේ නැහැ, දුක් නිරෝධගාමී ප්‍රතිපදාව දැන්නේ නැහැ. මේ මොහොතකම එදා සිත තුළ ක්‍රියාත්මක වුණා. එදා නෙවෙයි අද ක්‍රියාත්මක වෙනවා. එදා ඒ ආකාරයෙන් සිතතන ක්‍රියාත්මකෝ අවිද්‍යාව සහිත මේකේ ධම්මතාවයන් පැවති නිසා අවසාන වශයෙන් මැරෙන මොහොතේදී ඒ අවසාන සිත නිලෙහි යම විටම ඒහා අනුබද්ධිතව ප්‍රතිසන්ධි විඥානයේ මෞපසේ මේ ලෝකයේ ගෙන පහළෝ. ඒ ප්‍රතිසන්ධි විඥානයේ ගෙනදීම තමයි ඇත්ත වශයෙන්ම ජාතිය කියලා ප්‍රකාශ කරන්නේ. මෞපසෙන් එළියටම බිහිවීම නෙවෙයි, ජාතිය කියන්නේ මෞපසට ඉස්සරලාම ප්‍රතිසන්ධි ඥානය දැසගත් අවස්ථාව. එදා තමයි උපන්දින වශයෙන් සැලකීමට වන්නේ. මේ ආකාරයෙන් එදා ඒ ධර්මතාවය සුදුසුල ක්‍රියාත්මක වූ නිසා නැවත ඉපදුණා. මේ ජීවිතේ දැන් වසර 40ක් 50ක් පමණ වාසයෙන් කාලයක් ගත කළා. ඉතිරියේ තව ආශ තිබෙන තාක් කල් ඉඳලා ඊට පස්සේ නැවත මැරෙන විට නවතත් ධර්මදාසික තුළ ක්‍රියාත්මක වෙනවා නම් ආයේ නැවතත් උපදින්නට සිදුවෙනවා. මේ ක්‍රියාවලිය නැවත සිදුවන නිසා තමයි පුනක් පුනක් ජායති කියන පුනක් පුනක් මීයේ කියන කියලා බුදුහාමුදුරු දක්වන්නේ. නැවත නැවත උපදිනවා නැවත නැවත මැරෙනවා කියන්නේ. එතකොට මේ ආකාරයෙන් මේ ජීවිතේ මරණාට පසුව මේ බලාපොරොත්තු වෙනවන නැවත සුභතිය උපදින්නට ඒක ඒකාන්ත වශයෙන්ම සිදුවේය කියලා කාටවත් ස්ථිර වශයෙන්ම සහතික කරලා කියන්න පුළුවන් කෙනෙක් නෑ. ස්ථිර වශයෙන්ම නැවත සුභතිය උපදී කියන කතාව හරියටම කියන්නට පුළුවන් වන්නේ ඒ කියන්නේ නියත ගති පරායන කියලා බුදුහාමුදුරුවෝ වචනයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නියත ගති පරායන සත්‍යයට පත්වන්නේ යටත් විශේෂ සෝවාන් මත් වූවොත් පමණයි. නියත ගති පරායන නියත සම්බෝධි පරායන කියලා නිසෝවාන් වූ තුනන්තර කියන වචන දෙකක් තියෙනවා. කියන්නේ නියත වශයෙන්ම සුභතියක උපදිනවා. නියත වශයෙන්ම අර්ථවත් ඵලය ඊළඟ ආත්ම භව හත ඇතුළත ලැබෙනවා. කියන එකයි නියත ගති පරායන නියත සම්බෝධි පරායන කියන වචන දෙකේ අදහස. එවැනි කෙනෙක් නොවේ එවැනි කෙනෙක් හැර අන් සෑම කෙනෙකුටම කිසි කෙනෙකුට කියන්න හැකි කමක් නැහැ තමාගේ මරණයෙන් පස්සේ උත්පත්තියේ කොතනක සිදුවේවිද කියලා. බුදුරජාණන් වහන්සේ දිනක මේ පොත් උඩට පස්තිකක් කරගෙන පෙන්නලා උපමාවක් වශයෙන් ලක්කමින් වික්ෂුන් වහන්සේලාගේ වෙනසවා මහණෙනි මේ නියපොත් උඩට ගත්තු පස්තිකද වැඩි පොළොවේ පස්ද වැඩි. මේ උපමා දෙක සංසන්දනය කරන්නට බැරි තරම් විශාල දෙකක්, ඉතා විශාල එකක්, ඉතා අල්ප දෙයක් සමග සංසන්දනය කරන්නට යන්නේ. ඉතින් වික්ෂුන් පිටසකින්ව මේක ඉතා විශාල දෙයක් සංසන්දනය කරන්නට බෑ. ඒ වගේම මහණෙනි මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් මරුණාට පස්ව නැවත සුගතියට උපදින්නේ මෙන්න මේ නියපොත්ත උඩටවත් පස්තික වෙන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. මේ මහා පුත්තේ පොළවේ පස්තන විශාල ප්‍රමාණයක් මේ මනුෂ්‍ය ලෝකයෙන් මැරුණට පස්ව දුකතිවල උපදිනවා කියන කතාව බුදුහාමුදුරෝ ඒ ආකාරයෙන් නවසංගත නිකාය සූත්‍ර කීපයකම දක්වා තිබෙනවා. ඒකත් කොයිතරම් උසස් අධ්‍යාපනික මට්ටමක් ලබාගෙන සිටියත් සමාජයේ කොයිතරම් උසස් තරාතනද අද සිටියත් මැරුණාට පස්ව සුගතියකට උපදින්නට පුළුවන් ශක්තියේ ප්‍රවණතාවය තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. මහා පොළොවේ පස්තරන් අතිශාන ප්‍රමාණය තියෙන්නේ දුගතිය කියන්නට බලයි. එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ උසස් මිනිස් බවක් ඇතුව කුසල කුසල කර්ම කරන්නට පුළුවන් ශක්තියක් ඇතුව විශේෂයෙන්ම කුසල කර්ම දැස්කිරීමේ ශක්තිය ඇතුව හොඳ නරක තේරුම් ගැනීමේ ශක්තිය ඇතුව සිටින මිනිස්සෙකුට මරුණාන්ද පස්ව නැවත සුභතිගාමි වන්නට පුළුවන් වන්නේ ඒ විදිහට දැක්කෝ පරිදි පොළොවේ නියපොත්ත උඩගත්තු පස්තික තරම් විශාල සුළු ප්‍රමාණයක් නම් ඒ කිසිවත් කළ නොහැකි සතර අපාමද සත්‍යයන්ට සිවක් පවක් විනාක් දන්නේ තිනක් කිරීමට අවස්ථාවක් නැහැ. හොඳ නමක කියන දෙයක් තේරුම් ගන්නට බෑ. මෙවැනි තේසම් අමනුස්සවැනි සතර අපායක සත්‍යයන්ට නැවත කවදානම් ඒ අපේ සතර අපායෙන් ගොඩේන්නට ලැබේ. එකක් ඒ ගැන කල්පනා කරලා තේරුණේකට බහින්න සුදුසුයි. බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දක්වමින් ප්‍රකාශ කරන ඊළඟට මේ සතර පාදී දුගතියට ගියාට පස්ව ඒ දුගතිගාමී සත්‍යයන්ට නැවත සුභතියට උපදින්නට පුළුවන් මන්නේ මහණෙනි මේ නියපොත්තෙන් දක්ව පස්තික තරම් ඉස්හාම සුළු ප්‍රමාණයකට පමණයි ඉස්හාමත් කලාතුරකින් සිදුවන ක්‍රියාවලියක් ඒක. ඒක නිසා කල්පනා කරන්න ඕන සම්මා සිදුවන්නේ කොයිතරම් අවධානම් සහගත තත්වයකද කියලා. අපේ කොයිතරම් උගත් කෙනෙකුට කොයිතරම් සමාජීය සත්‍යයක් ඇතුළ සිටිය කෙනෙකුට අද ජනාධිපති කෙනෙක් වශයෙන් සිටිය කෙනෙකුට අගමැති කෙනෙක් වශයෙන් සිටිය කෙනෙකුට හිත මෙරී ගොස් ප්‍රේත ලෝකයේ ප්‍රේතෙක් වෙලා උපදිනවා නම් ප්‍රේතණියක් වෙලා උපදිනවා නම් ඔය දැන් තියෙන සත්වල ඇති අගයක් සාරයක් කරයක් මොකක්ද කියලා හිතලා බලුවාම තේරෙයි ඔක්කොම නිකන් නිස්සාර දේවල් කියලා. මේ ලෞකික දේවල් වල ස්වභාවය තමයි හැම විටම හැමදාම පවතින්නේ ඔය තාක්ෂණ වෙනස් වී වෙනස් වී යනවා. ඒක නිසා ඒ තාක්ෂණය තේරුම් ගත්තොත් එහෙම මේ ජීවිතෙන් උසස් ප්‍රතිඵලයක් ගන්නට නම් මේ සංසාර දුකෙන් මිදෙන්නට නම් විශේෂයෙන්ම දුකෙන්වත් අත් මිදෙන්නට ඕන. ඒ දුකෙන් අත් මිදීමට නම් යටත් වශයෙන් අඩුම වශයෙන් සෝවාංග ගිහිතමයි ඒ හැර වෙන කිසිම කෙනෙකුට කවර ආකාරයකින්වත් මම සතර අපායේ නිදී සිටින කෙනෙක් කියලා නිර්භයවම ප්‍රකාශ කරන්නට හැකියාවක් නැහැ. ඒක නිසා මේ සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීම සඳහා අපරදකින්වත් නිදීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක උපන්දිනිය සිහිපත් කරන කෙනෙක් විසින් සනිටුහම් කරගෙන ඒ අනුව පිළිපදිය යුතුයි. ඒ උපන්දිනේ සංවේගාත්මක කරුණක් අනුව පිළිපදිය යුතුයි කියලා මම ප්‍රකාශ කළේ උන්වයි කරුණ දැක්වීම සඳහා. එතකොට නිකම්ම හිතියට නිකම්ම ප්‍රාර්ථනය කළාට කවදාවත් සෝවාන් ආදී මාර්ගඵල ලබන්නේ නැහැ. අපි කොයිතරම් කුසල කර්ම රැස් කළත්, කොයිතරම් දන් දුන්නත්, කොච්චර බෝධි වන්දනා, බුද්ධ වන්දනා ආදී කළත්, වෙන කවර ආකාර කාමාවච කුසල රැස් කළත්, භාවනාවක් කරන්නට කිසිම දවසක කාටවත් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා නිවන් සාක්ෂාත් කරන්නට හැකියාවක් නැහැ. ඒ අතීතයේ බලවලදී අපි මේවා කරලා නැත්නම්, ඒ පාරමී සත්‍ය නැත්නම් මේ ජීවිතේ ආරම්භමක් කරන්නට ඒ තරම අපහසුයි. කියන කලින් මාත්මවල භවතුරුද්දක් තිබෙන කෙනෙකුට තමයි භවනා කිරීමේ හැකියාවක් තිබෙන්නේ. ඒ නිසා තමයි භවනා කිරීමට මේ දක්වා මේ ජීවිතේ හැකියාවක් ලැබුණා නම් ගියාත්මවලත් ආත්ම භවවලදී මූලික අධ්‍යයනවලදී, ඒ කියන්නේ මුල් කාල පරිච්ඡේදවලදී භවනා කරලා නැහැ. ඉතින් මේ ජීවිතයේ හරියටකට පමණ දැන් ගෙවී ගොස් නම් තිබෙන්නේ මේ හරියටක් ගෙවී ගිය ජීවිතයෙන් තමාගත් ප්‍රයෝජනේ කුමක්ද කියලා ආපසු හැරී බැලුවොත් තමන්ට තේරෙන්න ඕන මේ ලෞකික දෙයක් අපි සම්පාදනය කරගෙන තියෙන පිටිනොය. නමුත් අපි මේ සසරබකින් නිදියට සඳහා නියත වශයෙන්ම සුභතිය කෙටදීම සඳහා අවශ්‍ය කර්ම සම්පාදනය කරගෙන නැතේ. එහෙම සිහිපත් කරලා කල්පනා කරන්න තෝරන නමං කරන මේ ඉතිරි ජීවිත කාලයේදී අනිවාර්යයෙන්ම මම මේ ලෞකික දේවල් වලම සිත පැදිලි පැදේ සබා ගන්නවට වඩා සුදුසුවන්නේ මේ ලෝකෝත්තර පැත්තට සිත යොමු කර ගැනීමයි කියන්නේ. ලෞකික දේවල් නැතුව ජීවත් වන්නට කිසිම හැකියාවක් නැහැ. ලෞකික දේවල් අවශ්‍යයි. ඒ ලෞකික දේවල් දිනු කරමින් ගේමෙන් ගණකදී සිටින එක නියම උසස් මනුෂ්‍ය ජීවිතයක් නෙවෙයි. මිනිස්සා ඒ උසස් මනුෂ්‍ය මනසක්පති මනුෂ්‍යයන් වශයෙන් ඉපදුණු අය විසින් ලෞකික පැත්තටම බර වෙලා ඒකම කරකනා සිටින එක එතනම් ප්‍රඥා ගෝචර නෙවෙයි. එමෙනිසාම කළ යුතු වන්නේ ඒ ලෞකික සංසම්පත්තලින් ඒ වෙන දැක්වනවා නෙවෙයි, ඒවා බලිදෙණු කරගන්නට කටයුතු නොකර සිටිනවා නෙවෙයි, ඒවා කරන ගමන්න සමාජයේ පරිලෝකයක් සඳහා විශේෂයෙන්ම නිර්වාණ සම්පතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමයි. ඒ සඳහා තමයි භාවනාවක් ප්‍රයෝජනවත් නිවැරදි භාවනාවක් නිවැරදි ආකාරයෙන් අනුගමනය කිරීමෙන් පමණයි ඒ විදිහට මාර්ගඵල ලබන්නට පුළුවන් ශක්තිය ප්‍රදත වන්නේ. මේ ආකාරයෙන් තීරණයකට බහින්නට ඕන මේ උපන්දිනයේ සිහිපත් කරන කෙනෙක් විසින් මාගේ ජීවිතයේ මෙතුන් ආයුෂ ප්‍රමාණයක් දෙමින් ගෙවි ගොස් ඉවරයි. කාල පරිච්ඡේද වශයෙන් කතා කරනවා නම් මේ අවුරුදු 100කට ජීවිතයේ සීමා කර සෑම අවුරුදු 10ක් නෙවෙයි දශකයේ කියලා කොටස් 10කට බෙදෙනවා. දශක කියන්නේ 10 කොටස කියලා. අවුරුදු 10ක්ම ක්‍රීඩා දශකයට බාල දශකයට ගත වෙයි ගියා. බාල දරුවන් වශයෙන් මේක කිසි දෙයක් කරගන්නට බැරි ඕනේ කාලේ නැති වෙයි ගියා. 10 විශ්ව දක්වා ක්‍රීඩා දශකයේ නටල පැනලා සතුට වෙලා මොකක්වත් නැතුව ලෞකික දේවල් පැටලී පැටලී සිටින කාලයක් වුණා. මේ විදිහට කාලය ගෙවිගෙවි ගිහිල්ලා 40 සිට 50 දක්වා වසර කියන්නේ ප්‍රඥා දශකයේ කියලා. ඒ කාලයේදී තමයි ප්‍රඥාවෙන් විශේෂයෙන්ම ලෞකික දේවල් මේ ලෝකෝත්තර පැත්තට ගත යුතු නවකෝත්‍ර පැත්තෙන් අපි අවබෝධ කරගත යුතු ධර්ම අවබෝධ කර ගැනීමට සුදුසු ප්‍රඥාව දෙවෙනිම ක්‍රියාත්මක වන්නේ අවුරුදු 40 54 සීමා කාලයේ කියලා දක්වලා තියෙනවා. ඒකට කියන්නේ ප්‍රඥා දශකේ. මේ 50 දශකයේ ඉක්ම ගියාට පස්සේ ඊට පස්සේ ඉන්නේ හානි දශකේ. හානි දශකේ කියන්නේ දැන් අපි මුන්දක් වාගලයක් උඩට නැංගන අපස්ස බෙදලා තැන්මක් තියෙනවා. මේ වාගේ අපේ ජීවිතයේ අවුරුදු 100ක් නම් 50 යනකොට ඒ කන්දේ මුදලට නැංගවා. ඊට පස්සේ ඉන්නේ බැස්ම තමයි හානි දශකේ. ඉතින් මේ හානි දශකේ ආරම්භ වුණා නම් තමගේ ජීවිතයේ ශක්තිය හීන වෙනවා. ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. ප්‍රඥා සම්පන්නයෙන් ගත යුතුයම ඉන්දෙන්නට නැහැටි තත්ත්වයට පත් වේ පස්සේ අදී අදී යන එකපාරටම ක්‍රමයෙන් ටික ටික මේ හානියට පත් වෙනවා. මේක තේරුම් ගත්ත විශාල සංවේගයක් සමාජයේ සිට ඇතිවන්නට ඕන. මම මේ හානි දශකයට දැන් පාරට ගියාවේ කියලා. දැන් මගේ ජීවිතේ අර නැගගෙන යන කාලේ ඉවරයි මේ දශගෙන යන කාලේ. මේ තත්ත්වයේ තේරුම් අරගත්තාට පස්සෙ තමන් අවබෝධ කරගන්න ඕන. මේ ජීවිතේ මුල් කාලයේදීත් මට මේක කරගන්නට බැරි වුණා. මැදිගියේ කාලයේදීත් කරගන්නට බැරි වුණා. දැන්වත් කරගන්නට ඕනේ කියලා. එහෙම සිතන කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු කරලා මේ ලෞකික දේවල් සම්පූර්ණයෙන් අතහරිනා නෙවෙයි ඒවත් කරන ගමන්ම තමාගේ දවසේ තියෙන පැය 24න් අඩු වශයෙන් පැයක්වත් භාවනාවට වෙන් කරගන්න. පැය 24 විනාඩි වලට අපි වැඩි කළොත් එහෙම විනාඩි 1440ක් හිතෙනවා. ওই ලෞකික දේවල් වලට විනාඩි 1400ක්ම පැත්තකට තියෙනවා. අද්වසේ විනාඩි 40ක්වත් මේ සංසාරගත නිදීම සඳහා වෙන් කරගන්නට බැහැ කියන කතාව කවුරුත් කියනවා නම් ඒක කියන්නේ Tamanta අවංකවම අවශ්‍යතාවයක් නැතිකම නිසා. අපිට යමක් කරන්නට අවශ්‍ය නම් කාලය අපිට ඕන තරම් හොයා ගන්න පුළුවන්, කාලය යොදා ගන්න පුළුවන්. අවංකවම අවශ්‍යතාවය නැති වෙනකොට විවිධාකාර ඒකට නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ඒක මඟ හැරෙනවා. එනිසා මුමන් යාමට අවශ්‍ය කටයුතු ලෞකික පැත්තෙන් ඈතට ලෝකෝත්තර පැත්තට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන පුද්ගලයා විසින් ඇරඹීමක් කළ යුතුයි. මේ දීර්ඝයේ තියෙන ආරම්භක ධාතු, මුක්ම ධාතු, පරක්කම ධාතු කියන අවස්ථා තුනන් අපි යමක් ඇරඹුවේ නැත්නම් පටන් ගත්තේ නැත්නම් ඒක කරන්නේ නැහැ. ඒ නිසා කොයි වෙලාවකත් මෙහෙමයි. ඕනෑම දෙයකට ආරම්භක ධාතුවක් තියෙනවා. සම්මා වායාමයේ කොටස් තුනක් තියෙනවා. ආරම්භක ධාතු, පරස්පර ධාතු, නික්කම ධාතු. මේ ආරම්භයේදී අපි ආරම්භයෙන් නැතුව මෙන්ටක්වා ජීවිතයේ හිතිය නිසා තමයි මේ විදිහට ජීවිතේ ගෙවිගෙවි යන්නේ. ඒක නිසා දැන් සුදුසුයි මේ ආරම්භක ධාතු අරගෙන පටන් ගන්න. මේ අරමුණ පටන් ගන්නට පස්සේ පරස්පර ධාතු වෙනවා විවිධාකාර ධාතක පරිබෝධ සම්බෝධ සම්භාවක තැනමදී. ඒක සාමාන්‍ය ස්වභාවයෙන් සිදුවන ක්‍රියාදාමයක්. තමාගේ ශාරීරික සෞඛ්‍ය වශයෙන් වුණා බහත් පැමිණෙන්නත් පුළුවන්, බාහිර පරිසර ආබාධය තියෙන්නත් පුළුවන්, මුස්ත පීඩා නිසා තියෙන පරිසර ආබාධය තියෙන්නත් පුළුවන්, කර්ම පීඩා නිසා තියෙන ආබාධය තියෙන විෂාකාර ආබාධය තියෙන්නත් පුළුවන්, මාන ආබාධය තියෙන්නත් පුළුවන්, පරිබෝධ දන්න. හිතට ඒ භාවනා කරගෙන යන කාලය තුළදී ඔය භාවනාව එපා වෙන නතර කරන මේකෙන් වැඩක් නැහැ කියලා හිතෙන ඔය පස්සට කරන්නේ කියලා කල් දමන විවිධ භාණ්ඩක ධර්ම පෙන්නනවා. මේක තේරුම් ගන්න ඕන. මේ භාණ්ඩක ධර්ම ඒකාන්ත වශයෙන් මාර්ගාශික ධර්ම මේවා නිපදින් මේවාට අපි යට වෙලා සිටියොත් ඒකාන්ත වශයෙන් අපි මේ මාර්ගයෙන් පිටපන්නේ අපේ අභිප්‍රාය මේ අදහස කවදාවත් ඉටු කරගන්න බෑ. ඒක නිසා මේ පාදකම මැඩගෙන ඉදිරියටම ගමන් කරනවා කියලා දැඩි වීර්යයකට කටයුතු කරන අවස්ථාවල කියනවා පරස්පර නිස්සමදාස්ය. අනුභව වීර්යය අතරමඟ කඩන්න නැතුව දිගට දිගටම අඛණ්ඩ ලෙසම මොන බාධක පැමිණියත් දිගටම කරගෙන යනවා කියන අදහසේ පිටතලා එසේ කටයුතු කරගෙන යන අවස්ථාවටයි පරස්පර දාසය. නිස්කම දාස කියන්නේ ඊටත් වඩා දරුණුවන්ද මෙන්න මේවා සම්පූර්ණ මේ පාවෙලා ගියා. භාවනා කන්ද ප්‍රේත්න නැති තත්ත්වයකට වාගේ සුදු පත්තන මොන ආකාරයකින්වත් ඒක අත්හරින්න නැතුව තමාගේ අදහස අතර අඩු වශයෙන් සෝවාන් වෙන්නට නම් ඒ සෝවාන් වීම දක්වාම නොපසුබට වීර්යයෙන් යුතුව කටයුතු කරනවා කියලා දිගටම කරගෙන යන්න. මේ ආකාරයෙන් සම්මා වායාමයේ තමාගේ සිත්වල ඇති කරගන්න. මේකට ඉද්ධිපාද ධර්ම කියලා කියනවා. ඉද්ධිපාද ධර්මය කියන්නේ අපි බලාපොරොත්තු වෙන ඉද්ධියෙන් ලැබීමට තියෙන පාද ඉද්ධිපාදය. අපි බලාපොරොත්තු වෙන ඉද්ධිය තමයි ධ්‍යාන වශයෙන් කතා කරන රූපාවච ධ්‍යාන, අරූපාවච ධ්‍යාන, අභිඥා වැනි දේවල් මේ සමත වශයෙන් කතා කරනවා නම් ඒ නැත්තම් විදර්ශනා පැත්තෙන් කතා කරනවා නම් සෝවාන් මාර්ගඵල, සකදාගාමි, අනාගාමි, අනාත්ම මාර්ගඵල වැනි දේවල් මේ දක්වා අපි ලබා නොගත් ඉද්ධියෙන් සත්‍යෙද්දී ඒවා සාමාන්‍ය කෙනෙකුට ලබන්න බැරි නිසා ඉන්නේ. මේ ඉන්ද්‍රිය ලැබීමට අවශ්‍ය පාදක ගමන් යමක් ගමන් කරන්න පාද දෙකක් අවශ්‍ය වගේ මේ පාද ධර්ම හතරක් තියෙන මේ වලදීමට අවශ්‍ය. ඒවට තමයි ඡන්ද චිත්ත විරිය විමස්සාසය. සම්මුද්ධපාද චිත්තේ ධිපාද විරිය විචිපාද විමස්සාරි ධිපාද. මේ විරිය ධිපාදේ නම් තමයි අපි මේ කතා කරේ. ඒ සමතර යහිතක් වැඩි කරගත යුතුයි. චිත්ත ඉද්ධපාද මම මේ නවකෝතර පැත්තෙන් දසගෙන කටයුතු කළා දැන් මුලට මේකේ ලෝකෝත්තර පැත්තට යොමු වෙන්නට ඕන මේ සංසාරකෙන් මිදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගත යුතුයි කියන ඒ සිතක් සමාගයේ සිතට ඇති වෙන්නට ඕන ඒ සිතක් පසු දසෙන් සිතක් වෙන්නට බෑ බාධකාවට පස්සේ සිත නැති වී යන සිතක් වෙන්නට බෑ කවර කන්දුවද බාධක පැමිණියත් ඉදිරියට ඉදිරියට දිගටම අසන්වේශ පවත්වාගෙන යන්නට පුළුවන් සත්‍ය ඇති සිතකටයි ඉද්ධිපාද ධම්මය කියන්නේ ඒ වගේම මේ සඳහා කැමැත්තක් තිබෙන්න ඕන සංගම් ඉද්ධිපාද අපි මේ දේවල් ප්‍රත්‍යක්ෂව තමාගේ සිතට මේවා කරන්නට කැමැත්තක් අවංකවම ජනිතුනේ නැත්තම් කෙසේ කෙනෙක් මේවා කරන්නේ ඔය අහයි අහපේදාස හිතේ මේක කරන්නට ඕනේ කියලා අම අවංකවම සමාගයේ සිතතලින් එවැනි කැමැත්තක් ඇති වුණේ නැත්නම් එවැනි සංදයක් දැනුනේ නැත්නම් එවැනි කෙනෙක් කෙමෙනි අරබුමක්වත් කරන්නේ නැහැ. එම නිසා සමාගයේ සිතතල බලවත් සංදයක් බලවත් කැමැත්තක් ඇති වෙන්න ඕනේ මේ සංසාරයේ තියෙන බලවත් දුක තේරුම් අරගෙන මේ දුකෙන් මිදීම සඳහා මානසික සරදේතු සම්පාදනය කරගත යුතුමයි. මේ ජීවිතයේදී අනුවසෙන් සෝවාන්වත් වන්නටම ඕනේ කියන දෙවි සංදයක් මුපසුපස්නා සංදයක් අවල පරිබෝධක ධර්මයක් ආවත් අත් නොහරින සංදයක් සමාගයේ සිත තුළ ඇති කරගත්ත සෙවෙනි කෙනාගේ සිත තුළ ඒ සංදෙන් දෙපාදයේ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව විමර්ශය දෙපාදයේ කියලා තියෙනවා විමර්ශා කියන්නේ නුවණ. නුවණින් තමයි දකින්නට ඕන. මේ සියලුම දේවල් අනිත්‍ය දැන මේ ලෞකික දේවල් අද තියෙන දේවල් පිටවෙනකොට නැති වෙනවා. එසේ නැති නොවුනත් අපි මේවා මැරෙන විට මේ සියල්ලම අත්හරින්න ඒකාන්ත වශයෙන්ම සිදු වෙනවා. දෙවියන්ගේ තිබුණු සෑම ක්‍රියාත්මක ලෞකික දේවල් අපි හිතමු අපි මහා භෞතික සැප සම්පත් වලින් ආජ්‍ය මහා විශාල ධන ප්‍රේරය වශයෙන් හිතේකි. ඒ එකක්වත් හදන්නේ නැහැ. ඒ සියලුම ලෞකික සැප සම්පත් තිබිච්ච දේවල්, දේවල් දරුවන් යාන වාහන ඉදකනම් අමුතරු සහෝදර සහෝදර හිත මිත්‍ර ආදී හැම දෙයක්ම තමාගේ ශරීරය සහිත සියල්ලම පසකට දාලා තමයි මේ ජීවිතේ මේ ජීවිතේ දෙවිවරේ සෙවෙන්නේ. මේ ජීවිතයත් අතහැරෙන විට මේ සියලුම දේවල් පසකට නියත වශයෙන්ම දාන්නට සිදු වෙන එක සිදු වෙනවාමයි වෙන විකල්පයක් ඒ හැර කරන්නට නැහැ. ඒක නිසා මේවා ඒකාන්ත වශයෙන්ම නැති යන ධර්ම අනිත්‍ය යන ධර්ම මේ ජීවිතයේ පවා නිරන්තරයෙන්ම එන්තෙන්ද දුක වෙනවා එන්තෙන්ද නැති නැදී යනවා. වයසට වයසට යන්නට යන්නට මේ ශරීරයේ ශක්තිය හීන වෙන නිසා භාවනාවෙන් ප්‍රතිඵල ගන්න එක අපහසුයි. එමේසා මේ තරුණ ශක්තිය තිබෙන විට කය සම්පත්තිය තිබෙන විටයි මේකෙන් ප්‍රයෝජන ගන්න උත්තරන්නේ. කන සම්පත්තිය කියන්නේ මොකටද කන් දෙක ඇහෙනවද නැත්නම් ඇස් දෙක තේනවද උඹට ආධික සෞඛ්‍ය තියෙනවා මනසේ ශක්තිය තියෙනවා මනසේ වීර්යය පවත්න්න පුළුවන් බුද්ධි අනිෂ්ඨානයේ කිනුත් කටයුතු කරන්න පුළුවන් මේවට කියන්නේ කන සම්පත්තිය රසන සම්පත්තිය කියලා කියන්නේ. මේ කන සම්පත්තිය දුල්ලක වස්තුවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ කන සම්පත්තිය නිමිනි යන්නට ප්‍රථමයේ මාංශයෙන් උස්සකල කටයුතු කරන්නට ඕන මේ සස්කාරයේ මහා භයානක දුකක් නැවත නැවත ඉපදෙනකොට මෙවැනි ජරා දුක් ඒකාන්ත වශයෙන් මාතට අත්දකින්නට වෙනවා. ජීවිතාකාර ව්‍යාධි දුක් වලට ලෝභ සත්‍ය පත්‍ය සිතන මේ අය දැකලා 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 පළපුරු දා ඒක නිසා මෙවැනි ව්‍යාධි වලට මෙවැනි රෝග පීඩා වලට අපිත් බඳුන් වෙනවා අපිටත් බඳුන් වන්නට සිදු වෙනවා. මරණ දුක් අනන්තවත් සම්ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම අපේ සම්ප්‍රයෝග දුක් තියෙනවා, කායික විශාල දුක් තියෙනවා, මානසික දුක් තියෙනවා, සම්පත දැය මෙලීමේ දුක් තියෙනවා, විවිධාකාර දුක් හැට වලට බඳුන් වන්නේ සිදු වෙනවා. ඒ නිසා මේ දුක් සත්‍ය අත්හැරලා දුක් සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නට නම් මානසික මේ මාර්ග සත්‍ය වැඩි යුතුයි කියන ප්‍රඥාව ඇති කරගෙන ඒ ප්‍රඥාව විමර්ශා ඉද්ධපාද ධර්මයක් වශයෙන් සිත තුළ දියුණු කරගන්නට අවශ්‍යයි. දැන් ප්‍රඥාව ලැබෙන්නට පුළුවන් තාටිකකට පස්සේ ලෞකික දේවල් වලින් යට වෙලා යනවා ඊට පස්සේ. ඊට පස්සේ ඒ ප්‍රඥාව කොහෙද ගියේ දන්නේ නැහැ. ඒ වතුරත් එක්ක යනවා විශාල ලෞකික ජල ප්‍රවාහයක් නම් ඒකත් එක්ක මේක දහවෙන ගියා. ඊට පස්සේ ඒක ජීව කොහොමද කියලා දන්නේ. එහෙම නෙවෙයි මේ ප්‍රඥාව නැවත නැවත උපමන්සම් කරන්න ඕන. නැවත නැවත ඒක තියුණු කරන්න ඕන. එහෙම කරගත්තොත් තමයි මේ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගත හැකියන්නේ. මිනිසා ප්‍රඥාව විපස්සනා ධර්මයක් වශයෙන් ඇති කරගන්න ඕන. කියපෝ සම්බේධි සාධේ සුත්ති දීපාදේ විරේ දීපාදේ නියමසෙ දීපාදේ කියන ඉද්ධිපාල ධර්ම හතර යම් කිසි කෙනෙක් අධිකරගත්තොත් තේම ඔබට නියත වශයෙන්ම අර නියතකට පරායන තත්ත්වයට පත්වන්නට පුළුවන්. මේ කියන්නේ නියත වශයෙන්ම සෝවාන් වත්වන්නට පුළුවන්. ඒ සෝවාන් වීමට අවශ්‍ය ගුණධර්ම නායේ විදුත් පරිපාචනීය ධර්ම වශයෙන් දැක්වෙන කරුණු දී වේලා තිබෙනවා. ඒ විදුත් පරිපාචනීය ධර්ම වශයෙන් දැක්වීමේ සමාධියේ සිටතර සතිය දිනු කරගන්නට අවශ්‍ය වෙන සමාධිය දිනු කරගන්නට අවශ්‍ය වෙනවා සම්මාදිට්ඨිය දිනු කරගන්නට අවශ්‍ය වෙනවා. විමුක්ත පරිපාචනයේ ධර්ම විස්තර වශයෙන් කතා කරනවා නම් නිමං යෑමට දියුණු වී ඒක ධර්ම විමුක්ත පරිපාචනයේ ධර්ම කියන්නේ විමුක්තිය ලබා ගැනීමට විමුක්තිය කියන්නේ විදහස ලබා ගැනීමට පරිපාචනීය මෝරල දියුණු කරගත යුතු ධර්ම කියන එකයි විමුක්ත පරිපාචනයේ ධර්ම. ඒවා විස්තර වශයෙන් කතා කරනවා නම් සත්‍ය බෝධිපාක්ෂික ධර්මයි. සතර සතිපට්ඨාන ධර්ම, සම්මප්පාදාන ධර්ම, ඉද්ධීපාද ධර්ම, ඔය අනිස්සලකෙප ඡන්ද වේදේ විමර්ශා කියන ඉද්ධීපාද ධර්ම, ඊළඟට ඉන්ද්‍රිය ධර්ම සාත්‍යන සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියලා මේවාම බල ධර්ම වශයෙන් සද්ධා වාදිකව සැලකුවා.